මීළඟට ගරු සුනිල් හඳුනන තුමන්තිතුමා තුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා.
ගරු මුරාසනාවට මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ යාබස් ගනුදෙනුව ගැන සාකච්ඡා කරන්න කලින් මම විශේෂයෙන්ම වැදගත් ලේඛනයක් පාර්ලිමේන්තුවේ හංසාත්ගත කරන්න කියලා ඉල්ලා හිටිනවා. අද දිනේ මට ලැබුණා ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයා මට යොමු කළා තියෙනවා. මම පහුගිය ජනවාරි 27 වෙනිදා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ඉල්ලීමක් කරා මේ ව්‍යවහාරික විගණනය පිළිබඳව, මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනු පිළිබඳව අධිකරණය කටයුතු කරන්න එතුමාට මැදිහත් වෙන්න කියලා ලිඛිතව. ඒ ඉල්ලීමට පිළිතුරක් ලබලා දෙනවා එතුමා මට පෙබරවාරි 17 දින ඇතිව. ඒක මම හැන්සාඩ් ගත කරනවා. මේකේ තියෙනවා මහ බැංකු බැඳුම් කර පිළිබඳව ව්‍යවහාරික විගණන වාර්තා පදනම් කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයි. ඔබ විසින් 2020 ජනවාරි 27 වෙනි දින දනමින් ඉහත මේ නතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද ලිපිය හා බැඳේ මහ බැංකු බැඳුම් කර පිළිබඳ ව්‍යවහාරික විගණන වාර්තාව කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම වන බව, අතිගරු ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ බව ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත. මේට විශ්වාසී පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් මේකේ පිටපත් යොමු කළ තියෙනවා. අධිපති ශ්‍රී ලංකා මහ බැංකුව, නීතිපති නීතිපති දෙපාර්තමේන්තුව, විගණකාධිපති විගණන ජාතික විගණන කාර්යාලය. මම කිය හන්සාඩ් ගත ගන්න කියලා ඉල්ලා හිටන මේක වැදගත් ලියවිල්ලක්. එක්කෝ ජනාධිපතිතුමා කියනවා මට මේ නඩු දාන්න බෑ, මේක අයිති මහ බැංකුවට කියලා. දැන් නිශ්චිත කළ තියෙනවා ගරු ජනාධිපතිතුමා, මම ඒක ස්තුතිවන්ත වෙනවා එතුමාට. දැන් මේ නඩු පැවරීමේ කාර්ය කරන්න පුළුවන්කම තියෙන්නේ මහ බැංකුවට කියන එක. එතන මේ මහ බැංකුව තමන්ගේ උමනාවට මේ ලේඛනයක් හදාගත්තයි කියලා මෙතන පම්පෝරි ගහපු අයට ජනාධිපතිතුමාම උත්තරයක් දීලා තියෙනවා. ඒ වගේම දැන් පාර්ලිමේන්තුවට කෝප් කමිටුවට බලයක් ලබා දීලා තියෙනවා පැවරෙනවා. එහෙනම් මහ බැංකුව කැඳවල මේ නීති කටයුතු ආරම්භ කරන්න උපදෙස් දෙන එක මම ඒක ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තවත් කාරණාවක් මම වැදගත් කාරණාවක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන ඔබතුමාගේ. ඊයේ දවසේදී මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නිවේදනයක් නිකුත් කළා, කිව්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමසභාපතිත්වය 31 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වෙනවා. ඒක සමසභාපතිත්වය දැරීම වැරදි කාරණාවක්. ඒක එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණක්, එතුමා සඳහන් කළ තිබුණා ඊනියා අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණත් එකඟතාවයෙන් ඇති කරගත්ත දෙයක් මේ සමසභාපති දැරීම කියන්නේ. එක්සත් රාජධානිය එක්සත් ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව. මේක සම්පූර්ණ වැරදි. මොකද මේ තත්ත්වය නිර්මාණය වෙච්ච වෙලාවෙම ඒකට විරුද්ධ වැඩියෙන්ම හඬ නැගුවා මේ පාර්ලිමේන්තුවෙත් එළියෙත් විවිධ අවස්ථාවලවල අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ සමසභාපතිත්වය දැරිය යුතු නෑ කියන. මොකද මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නයක් අපේ රට ඇතුළේ අපි සාකච්ඡා කරගන්න එක අපේ වගකීමක්. ඒක ඇමරිකාව එක්ක හරි වෙන කාත් එක්ක හරි එකට වාඩි වෙලා මානව හිමිකම් විසඳන්න අපට අවශ්‍යතාවයක් නෑ කියන ස්ථාවරය අපි හිටියා. මේ නිසා අපේ විජිතහෙරත් මන්ත්‍රීතුමා මේ පිළිබඳ පළවෙනි මාධ්‍ය හමුව තිබ්බා 2015 සැප්තැම්බර් 29 ඔක්තෝබර් 4 ඉරළ මේ පාර්ලිමේන්තුවේ කතා කළා. අපි මේ වෙනුවෙන් වෙනම සම්මන්ත්‍රණයකුත් පැවැත්තුවා මේ ජිනීමා මර උගුල කියලා. ඉතා පැහැදිලිව අපි මේ ගිහිට ස්ථාවරේ, මම දන්නේ ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා හිටපු ස්ථාවරේ මොකද්ද කියලා. එතුමා මුකුත් මේ ගැන කිව්වද නැද්ද කියලා මට මතක නැහැ. හැබැයි අපි ස්ථාවරේ ගිහිතා පැහැදිලිව හිටියා මේ සමසභාපතිත්වයේ දැරීම. ඊයේ මතක් වෙච්ච එක මේ ආණ්ඩුවට අපි එදාම කිව්වා මේක වැරදි දෙයක්, මේක අධිරාජ්‍යවාදීන්ගේ උමනාවට නැටවීමක් කියලා. ඊළඟට මම මේ මාතෘකාවට එන්නම් ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මේ ගනුදෙනුව පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු අපි වැදගත් තීරණයක් ගත්තා. මොකද අද මේ කපිල චන්ද්‍රසේන පගාව ගත්තා කියන එක මත මේක ඇවිස්සලා ආවට මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ මීට කලින් කතා කරලා තියෙනවා. මේක පිළිබඳ මේ ගුවන් යානා ඇණිය මිලදී ගැනීම අත්පත් කර ගැනීම ගිවිසුම ගැන මේ දැවැන්ත වාර්තාව විගණකාධිපතිතුමා හදලා මේ පාර්ලිමේන්තුවේ සභාගත කළා. හැබැයි එදා කවුරක්වත් මේක අවධානය යොමු කරේ නැහැ. එදා මේ ගැන අවධානය යොමු කරා නම් මේ කපිල චන්ද්‍රසේන පගාව ගත්ත එකට වඩා වැඩි කරුණු කාරණාවක් මේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම මේ ඇණිය නැවත මේ ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ වාර්තාවකුත් විගණකාධිපතිතුමා කෝප් කමිටු වෙනුවෙන් සාකස් කළා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. එදා ඒක ගැනත් කවුරුත් අවධානය යොමු කරේ නැහැ. මම මේ වාර්තා දෙකම දැන් සභාගත කරනෝ මේ වැදගත් විවාදයේදී. නැවත වතාවක් ඊයේ දවසේ කෝප් කමිටු අපි මේ ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැඳවලා සාකච්ඡා කළා. එළිදරව් වෙච්ච කරුණු අනුව අපි නීතිපතිතුමාට මේ වාර්තා සියල්ලම දැන් යොමු කරන්න තීරණය කරා. ඍජුව නීතිපතිතුමාට අපි යොමු කරන මේ වාර්තා සියල්ලම. මොකද මේකෙන් අධිකරණ ක්‍රියාමදියට සහාය සඳහා නඩු පැවරීමේ කටයුතු වලට සහාය සඳහා. මේක සිද්ධ වුණේ මෙහෙමයි ගරු සභාපතිතුමනි. දෙදස් දොළහයේදී මේ ගන්න තීරණය කරලා මේ ගුවන්වැනිය ප්‍රතිස්ථාපනය ගන්න තීරණය කරලා මේ සම්බන්ධයෙන් මුලින්ම ජාත්‍යන්තර සමාගමකින් මේ ගැන සහතික කරගන්න ඕන නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හදපු වාර්තාවක් සලස්ම විවා කැපිටල් ජාත්‍යන්තර සමාගමකින් සංශෝධනය කළ බලංගු කරගත් ප්‍රතිව්‍යගත කිරීමේ සලස්ම ඊට පස්සේ මේකට භාණ්ඩාගාරයේ මුලින්ම ඩොලර් මිලියන 500ක් භාණ්ඩාගාරයේ අනුමත කළා එකකින් වෙන්කලේ 375යි 500ක් අනුමත කළාට වෙන්කලේ 375යි 375 නුත් 355.5ක් ඩොලර් මිලියන 355.5ක් තෙල් සංස්ථාවට ණය ගවන්න තිබිච්ච තෙල් බිල ගෙවන්න ගෙව්වා එනිසා අවසානයේ මේ ඇණිය මිලදී ගන්න ගුවන් යාන 8ක් මිලදී ගන්න ඉතුරුනේ ඩොලර් මිලියන 19.5යි හැබැයි මේ ගනුදෙනුවට අවශ්‍යයි ඩොලර් මිලියන 2800ක් බිලියන 2.8ක ගනුදෙනුවකට සල්ලි තිබුණේ 19.5යි බිලියන 2.8කට ඇත්තට සල්ලි තිබුණේ මිලියන 19.5යි එතකොට ප්‍රමාණවත් මූල්‍ය ශක්්‍යතාවයක් නැතුව තමයි මූල්‍ය හැකියාවක් නැතුව තමයි මුලින්ම මේ ගනුදෙනුවට ගියේ ඊට පස්සේ මේකට ගත්ත සීබරි කියන උපදේශක ආයතනය උපදේශන සමාගමක් හැටියට අද විගණකාධිපතිතුමාගේ වාර්තාවල සඳහන් වෙනවා ඔවුන් නිතරම පැහැදිලි වක්කීම් බාරගන්නේ නැහැ මේ පුළුල්බද ගුවන් යානා මිලදී ගැනීම ගැන මේකේ විශාලත්වය ගැන හරි මේ ගුවන් යානාවල අවශ්‍යතාවය ගැන ඔවුන්ගේ වාර්තාවේ ඔවුන් කියලා තියෙනවා ඔවුන් මේ ගුවන් යානා තෝරා ගැනීම ගැන කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඊට පස්සේ මේ සිද්ධිය සිද්ධ වුණේ කොහොමද මෙතනත් දැන් සාකච්ඡා වෙච්ච ඔය වැදගත් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තිබුණේ කථානායක චමල් රාජපක්ෂ මහත්මයාගේ නිර්ණිවසේ 2013 3/1 ඒකෙදි තමයි මේ තීරණ ගත්තේ ඒක නැහැ කියලා කවුරු හරි කියනවා නම් මම සභාගත කරනවා විගණකාධිපතිතුමාගේ වාර්තාව සහ මේ අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව ඒ තීරණ ගන්න පත්‍රිකාව සකස් කළේ ඊට කලින් දවසේ පෙබරවාරි 28 වෙනිදා පෙබරවාරි 28 වෙනිදා කපිල චන්දසේන මහත්තයලා හදපු අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව පළවෙනි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම ඉදිරිපත් කරා දැන් කියනෝනේ මේ කෝප් කමිටු රැස්වීමක් තිබ්බා කියලා මම හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරනවා ඒ කෝප් කමිටු රැස්වීමේ සහභාගී වෙච්ච අයගේ මිනිත් වාර්තාව ඒ වගේම මේ අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව මේ දෙක මම සභාගත කරන හැන්සාඩ් වාර්තාව ඇතුල් කරන කීලා හිටනෝ ඒ කෝප් කමිටු රැස්වීම තිබු උදේ 9:00 මේක ඉවරුණා 11:30 ඕන්නම් යන්න පුළුවන් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට අධ්‍යක්ෂක මණ්ඩල මීටින් කාමරයට එහෙම යන්න තියේදී තමයි කථානායකතුමාගේ නිල නිවසට ගියේ මොකද පුතා අධ්‍යක්ෂක මණ්ඩලේ ඉන්නෝ ශමේන්ද්‍ර රාජපක්ෂ ශසින්ද රාජපක්ෂ ශමේන්ද්‍ර රාජපක්ෂ එයා ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලේ ඊට පස්සේ ගිහිල්ලා මේක කරා වැදගත් දේ තමයි සභාපතිතුමනි කෝප් කමිටුවට ආපු අධ්‍යක්ෂක මණ්ඩල සමාජික තුන්දෙනෙක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අර නිල නිවසේ තියෙන සාකච්ඡාවට ඉන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මම කෝප් කමිටු සාකච්ඡාවට ආපු අධ්‍යක්ෂක මණ්ඩල සමාජික තුන්දෙනෙක් ඉන්නවා ඒ තුන්දෙනා මේ අධ්‍යක්ෂක මණ්ඩලේ රැස්වීම ඉඳලා නැහැ මලිනාල් ප්‍රනාන්දු සනත් උක්වත්ත සුසන්ත රත්නායක ඒ කියන්නේ මේ තරම් වැදගත් තීරණාත්මක සාකච්ඡාවේ තුන්දෙනෙක් ඉඳලා නැහැ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ ඊළඟට වැදගත් දේ තමයි ඒ අධ්‍යක්ෂක මණ්ඩල සාමා මේකෙදි තමයි තීරණය කරන්නේ මොකක්ද පළවෙනි දේ ගුවන් ඇණිය ප්‍රතික්ෂේපණය සඳහා අධ්‍යක්ෂ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම දෙක තමයි 2014 වර්ෂයේ ගුවන් යානා ලබා ගැනීම පිණිස 2013 මාර්තු 31 දිනට පෙර එයාබස් සමාගම සමග සහ එන්ජින් නිෂ්පාදනයේ වූ රෝල්ස් රොයිස් සමාගම සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය යොමු කිරීම හිතන්නකෝ මාසයක් ඇතුළත කොහොමද එහෙම අනුමැතියක් ගන්නෙ පළවෙනි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් තියෙනවා 31කට කලින් අනුමැතිය ගන්න කියලා මේ ගිවිසුම් වලට ලැබෙන්න මේ තරම් හදිස්සිය මොකද්ද මේ හදිස්සිය මේ කෝප් කමිටු වාර්තා හදද්දි තේරුම් නැතුණාට දැන් තේරෙනවා මේ හදිස්සිය තිබි යූමලා මොකද්ද කියලා මේ හදිස්සිය මාසයක් ඇතුළත ඊට පස්සේ තුන්වෙනි තීරණය මොකද්ද රෝල්ස් රොයිස් ට්‍රෙන්ට් 700 වර්ගයේ එන්ජිමෙන් බලගන්වන ඒ 330 ගුවන් යානා 2014 වර්ෂයේ අවසන් කාර්තුවේ සිට 2015 දී ලැබෙන පරිදි මිලදී ගැනීම එතකොට අවුරුද්දක් ඇතුළත මුළු ගනුදෙනුම ඉවරයි දඩබඩ ඩෝන් ගාලා මේ ටික කරගන්න උවමනාවක් තිබිලා තියෙන කාට හරි ඉතින් මේ හතර දෙනෙක්ගේ කමිටුවකින් තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ මේකේ වැඩිපුරම තීන්දුව తీරන අරගෙන තියෙන්නේ මූල්‍ය අධ්‍යක්ෂකයි කපිල ජන්සේනයි කියලා දෙන්නයි කියලා මේ වාර්තාවල තියෙනවා එදාම මේවා බැලුවා නම් මේගොල්ලෝ මම කියන්නේ ඒකයි මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට 7-5 උවමනාවක් තිබුණා මේවා ගැන බලන්න බැලුවා නම් මේ ගඳුන් මේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ ඊළඟට වැඩගත් දේ උතුමා දාන කරු එමත්තුම හොයන්න මේ වාර්තාවේ මේ තරම් පරිප්පුවක් කන්න වෙලා තියෙන්නේ මේ රජයට රටට ජනතාවට ටර්මිනේෂන් කෝස් නැහැ ගෝණ කිවිසුමක් ගියක් කුලියට ගන්නකොටවත් වාහනයක් කුලියට ගන්නකොටවත් ත්‍රී වීල් එකක් ගන්නකොටවත් හයර් එකට බදුකරු ඒකත් එක්ක ගන්නකොට අනිවාර්යෙන් කියන මොකද්ද අවසන් කිරීම ගිවිසුමක් අවසන් කිරීමේ වගන්ති. මේකේ ගිවිසුමක් අවසන් කිරීමේ වගන්ති නැහැ. එහෙම නැති ගිවිසුමක් මේක. ඒව හැදුවා. මේක තමයි බරපතල ප්‍රශ්නේ. මේක අනිත් මේ මිලදී ගැනීම සිද්ධ කර ක්‍රමයේ තමයි මිලදී අරගෙන නැවත විකුණලා ඊළඟ සමාගමගේ මූල්‍ය සම්පාදනය කර ගන්නවා කල්බදු ක්‍රමයට ගන්නවා. සෙල් එන් ඒකට කියනවා සෙල් ඇන් ලීස් බැක් ක්‍රමය. සෙල් ඇන් ලීස් බැක් ක්‍රමයට තමයි ගියේ. ඒ කියන්නේ සල්ලි නැතුව සල්ලි වෙන තැනකින් අරගෙන ගන්න ගියපු ක්‍රමයක් මේක. ඒ ක්‍රමයට මේ ගනුදෙනුව සිද්ධ කරන්න ගියා. ඊට පස්සේදී දරණ පිරිවැය පිළිබඳව එමනම් ධාවනයේ ධාරිතාවය පිළිබඳව ප්‍රතිලාභ පිළිබඳව වාසිදායක විකල්ප තෝරගත්තද කියලා පිළිබඳව කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ කියන එක විගණකාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා. මම මේ අවශ්‍ය පිටු කිහිපය සභාගත කරන්න කියලා හැන්සාඩ් වාර්තාවට අතුරු ගන්න කියලා ඉල්ලා හිටිනවා. ඊළඟ වැදගත් දෙයක් තියෙනවා. ගරු සභාපතිතුමනි 2013 අප්‍රේල් 16 වෙනිදා භාණ්ඩාගාර රැස්වීමක් තිබුණා. භාණ්ඩාගාර ලේකම් වර්තමාන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මයාගේ සභාපතිත්වයෙන් ඒකට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකව රැස් කැඳෙව්වා. 7 දෙනෙක් නිලධාරීන් ආවා. මේ ප්‍රධාන විධායක නිලධාරියත් ආවා. ඒකෙදි කිව්වේ මොකක්ද දන්නවද? මේක කැබිනට් මණ්ඩලයට දාන්න ඕනේ නැහැ කිව්වා. කැබිනට් අනුමැතිය ඕනේ නැහැ කිව්වා. ඒ කියන්නේ මේ ඩොලර් බිලියන 2.8ක මේ ගනුදෙනුවට කැබිනට් මණ්ඩලයට දාන්න ඕනේ නැහැ. කැබිනට් මණ්ඩල පත්‍රිකාව නැවත හරව ගන්න ආපසු ගන්න කියලා කියන්නේ කවුද? බණ්ඩාගාර ලේකම්වරයා. බණ්ඩාගාර ලේකම්වරයා කියනවා කැබිනට් මණ්ඩල අනුමැතියක් ඕනේ නැහැ කියලා. එහෙම කිව්වා. ඒ වගේ ඒ නිසා තමයි මේක නීතිපති ළඟට ගියෙත් නැහැ. නීතිපතිතුමාගෙන් මේ ගිවිසුම වළංගු කරගෙන නැහැ. නීතිපතිතුමාගෙන් අවලංගු කරන්න ගියාම නීතිපතිතුමා කිව්වා ඕගොල්ලෝ ගිවිසුම ගහනකොට වළංගු කරගන්න මගේ ළඟට ආවේ නැත්නම් අවලංගු කරගන්නත් මගේ ළඟට එන්නේ මොකටද කියලා. මේක තමයි ඇත්ත. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ මේක සාකච්ඡා වුණා. අවස්ථා කිහිපයක 2013 මාර්තු 24 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. 2013 අප්‍රේල් 18 කැබිනට් පත්‍රිකාවේදී මොකද අවසාන තීරණේ? අවසාන තීරණේ වාස්තුවේ නානාකාර ඇමතුමා තියෙනවා මේක තවදුරටත් හොයන්න ඕන කියලා. මහා බැංකුවෙන් මුදල් ඇමතුමා යටතේ කිව්වා මේක තවත් පරීක්ෂා කරන්න ඕන කියලා. හැබැයි සෙමායකෙන් කිව්වා හොඳයි කියලා. නිරීක්ෂණ ඇවිල්ලා තිබුණා අවසානයේ කල් තබන ලදි. පසුව සාකච්ඡා කිරීමට කල් තබන ලදි. ඩිෆර්. ඒ පදනමින් තමයි ඊට පස්සේ 2013 මාර්තු 27 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතියක් ලැබුණ නැතුව මේගොල්ලෝ A300 ගුවන් යානා 6ක් සහ A350 ගුවන් යානා 4ක් මිලදී ගැනීමේ පූර්ව ගෙවීම් සිද්ධ කළා ඩොලර් මිලියන 2.8ක්. මේක තමයි ඇත්ත කතන්දරේ. අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතියක් තිබුණ නැහැ ඒක කරන්න. අත්තිකාරම් ගෙවීම් සිද්ධ කරා අවසානයේදී මේක නිසා තමයි මේ පාඩුව සිද්ධ වුණේ. ඊළඟට අහෝසි කර ගැනීමේ ක්‍රියාවලිය. ඒක ඊළඟට ගියේ. දැන් නීතිපති වළංගුතාවයක් දීලා නැහැ. ඒ නිසා අවසානයේ උනේ මොකද්ද? අත්තිටු වීමේදී. ඒ මේ වார்த்தාවේ තියෙනවා. මම ඔබතුමාට මේ වார்த்தා දෙකම දෙනවා. මං ඊ අමාත්‍යංශ ලේකම්තුමීට දුන්නා. අත්තිටු වේ කිවිසේ මොකද උනේ? අත්තිටු වීමට අවලංගු කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නැහැ මේ කිවිසුම අත්සන් කරද්දී. ඒක නිසා මෙතුමලා එක්සත් ජාතික පක්ෂයෙන් මේක අවසාන තීරණයක් ගත්තා. ඒ 350 ගුවන් යානා 8ම ධාවනයේට එකතු කර නොගැනීමේ ප්‍රතිපත්තිමේ තීරණ අරගෙන සාකච්ඡා කරන්න ගියා. එතකොට තිබුණා ඩොලර් මිලියන 171.77 ගෙවීමට එකඟ වෙලා. පස්සේ ඒක සාකච්ඡා කරලා අඩු කරගත්තා 2016-17 කාලේ රුපියල් වලින් මිලියන 16924ක් ඩොලර් මිලියන 115.77ක්. ඒ කියන්නේ එක ගුවන් යානා 3කට 98ක් ගෙව්වා. තව ගුවන් යානයකට 17.7ක් ගෙව්වා. එහෙම ගෙවන්න සිද්ධ වුණා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. තව ගුවන් යානා 4ක් අවලම් කරගන්න තියෙන ඔබතුමාට. අර දැන් මේ මිලියන 115 ඩොලර් මිලියන 115 ගෙවලා තියෙන්නේ ගුවන් යානා 4කට විතරයි ගරු සභාපතිතුමනි. තව 4කට ඔබතුමා අවලංගු කරගන්න ඕන. ඍජුව මිලදී ගැනීම ගිවිසුම අවසන් කිරීමේ සාකච්ඡා තාම අවසන් කළා නැහැ. ඊළඟට දැන් එකඟ වෙලා තියෙනවා ඒ 321 නියෝ ගුවන් යානයක් ලබා දීමේ පදනමට යන්න කියලා. දැන් ඒක කවු තීරණය කරේ? ඒ කොහොමද ඒක තීරණය කළේ තියෙන්නේ? මේ තීරණ ඔක්කොම සාකච්ඡා කරගෙන තියෙන්නේ සුරේන් රත්වත්ලා ඊමේල් පණිවිඩවලින්. ඒ කතා කළා මෙහෙ කතා කළා යනවා. මේකට උපදේශක සමාගම් කීපයක් ගත්තා. ඒ කියන්නේ සීබරි සමාගම ගුවන් යානා අත්පත් කර ගැනීමට මිලදී ගැනීමට උපදේශක සමාගමක් හැටියට අරගෙන ගෙවීම් කරා වගේම. ඊට පස්සේ ගත්තා ස්කයි වර්ක්ස් කියන සමාගම. නිසියගෙවීමක් කළා නෙමෙයි ගත්තේ. මේගොල්ලෝ ගත්තේ. මේකර අපි හැමදාම කියන උනුත්තර මුනුත්තර කියන දෙකම ඔප්පු වෙන ගනුදෙනුවක් මේක. ඒගොල්ලොත් ගහපුවා මේගොල්ලන්ට වාසි වෙලා තියෙනවා. මේගොල්ලෝ ගහපු කිව්සුම් මේගොල්ලන්ට වාසි වෙලා තියෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඒක නිසා ස්කයි වර්ක්ස් නිසි ඇගීමක් කළා ගත්තේ නැහැ. පස්සේ ස්කයි වර්ක්ස් ඇගීමක් නොකර අරගත්තට පස්සේ නයිරාස් කියන සමාගම උපදේශක සමාගමක් හැටියට CEO ප්‍රධාන විධායක අධ්‍යක්ෂක සුරේන් රත්වත් වෙලා ටෙලිෆෝන් එකෙන් කතා කරලා අරගත්තා. ගෙව්වා පවුම් 248,961ක් ආසන්න වශයෙන් රුපියල් මිලියන 50ක් මේ උපදේශකීන්ට ගෙවලා තියෙනවා. ඊළඟට තව ඔක්කොම එකතුව මම ඔබතුමාට සභාගත කරනවා හැන්සාඩ් වාර්තාවට ඇතුළත් ගන්න කියලා ඉල්ලා හිටනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ 350-900 වර්ගයේ ගුවන් යානා 4 මෙහෙයුම් කල්පතු කිවිසුම් අවලංගු කර ගැනීමේ ප්‍රධාන මූල්‍ය කාරණා මුල් කරගනිමින් ස්කයි වර්ක් සහ නයිරාස් උපදේශක සමාගම් වලට ගෙවලා තියෙනවා පිළිවෙලින් රුපියල් මිලියන 99ක්. රුපියල් මිලියන 99ක්. ඊට කලින් අර ඔබතුමාලා ගුවන් යාන ඇණිය ස්ථාපිත කරන්න කපිල ජන්සේන මහත්තයලා සීබරි එක ගන්න එකට ගෙවලා තියෙනවා රුපියල් මිලියන 144ක්. අවසාන එකතුව රුපියල් මිලියන 244,73,602ක් මුදලක් වියදම් කළා කියනවා. මේ එක ගුවන් යානයක්වත් ලංකාවට එන්නේ නැතුව ගරු සභාපතිතුමනි උපදේශක සේවා ගන්න විතරක් වියදම් කළා කියනවා කෝටි 24ක්. රුපියල් කෝටි 24කුත් 40 ලක්ෂයක් වියදම් කළා කියනවා. මොකටද? සීබරි, ස්කයි වර්ක්ස්, නයිරාස් මේ තුනෙන්ම උපදෙස් ගන්න විතරක්. මොකක්ද අරගත් උපදේශය? ගුවන් යානයක් ගන්න නැතුව, ඉසි ගුවන් යානයක් ගන්න නැතුව උපදෙස් අරගත්තා. අවසානයේ උපදේශකයෝ ටික සල්ලි අරන් ගියා. අපිට ගුවන් යානාවක් නැහැ. ණය ගෙවන්න වෙලා තියෙනවා බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින්. මොකද තමයි ඇත්ත? තාම ඉවර නැහැ. දැන් පරණ ගුවන් යානාවක් දෙන්න කතා කරනවා. දැන් ගුවන් යානාවක් ගන්නවා කියන්නේ ගරු සභාපතිතුමනි කඩේට ගිහිලා තෝරලා බඩුවක් ගන්න වගේ නෙමෙයි. මේ ගුවන් යානේ ගන්නකොට ගුවන් යානේ සීට් ගාන, ගුවන් යානේ විදිය, අපේ ලාංඡනේ ගහන එක ඔක්කොම අපි කලින් සැලසුම් කළා කියන්න ඕන. ඒකට තමයි ඒගොල්ලෝ අපි ගුවන් යානයක් ඇනෝම් කරාම තමයි ගරු ඇමතුමා ගුවන් යානේ හදන්න පටන් ගන්නෙ. දැන් මේකේ තව තියෙන VIP කතාවකුත්. VIP ගුවන් යානා හදලා තියෙනවා. VIP සීට් හයි කරලා තියෙනවා. ඒවයින් ගහපු ගෙහිලි කොහොමද දන්නේ? ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා මේක මුනුත්කාප ගන්නනුවක් කියලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ ගිවිසුම හරියට ගහුවේ නැහැ. ඒකේ හිඩසාර ගත්තා මේගොල්ලෝ. මේක තමයි ඇත්ත කතාව. ඒක නිසා මේ ගුවන් යානා ඇණිය ස්ථාපිත කිරීමේ ගනුදෙනුවක් තියෙනවා. අවලංගු කිරීමේ ගනුදෙනුවලත් ගනුදෙනු තියෙනවා. මේක හොයනවනම් දෙකම හොයන්න ඕන. ඒක නිසා මම කියන්නේ මේක විශේෂයෙන්ම ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන. ඒ සඳහා අපි ඊයේ දවසේ සාකච්ඡා කළ වර්තමාන සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්පූර්ණ එකඟතාවයක් තියෙනවා මේකට සහාය පළ කරන්න. මම ඒකට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අශෝක පතිරගේ මහත්මයා වගේ වෘත්තීමේ වශයෙන් ව්‍යාපාරික මහත්මෙක් ලංකාවේ තමන්ගේ කීර්ති නාමයේ පුජ්‍යලිකව කැලලක් කරගනී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එතුමාට එතුමාගේ වෘත්තීය ජීවිතයේ ව්‍යාපාරිකයෙක් හැටියට තියෙන කටයුතු සාර්ථක කරගන්න නම් මේක ගැන හොයන්න ඕන කියලා මම විශ්වාස කරන වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ නිසා විශේෂයෙන්ම මම මෙන්න මේ කාරණා මතු කළේ, මේ ලේඛන මම සභාගත කරන්නේ. මේවා ඇතුලේ සිද්ධ වෙච්ච ගනුදෙනු ඉතා භයානකයි.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්.
මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ ගිවිසුම් අවලංගු කිරීමේදීත්, ඒ වගේම මේ උපදේශක සමාගම් තෝරා ගැනීමේදීත් එකම ප්‍රතිපත්ති අනුගමනය කරලා තියෙන්නේ මොකද්ද? රජයේ මූල්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා. භාණ්ඩාගාරයක් තියෙනවා. මේ රාජ්‍ය සමාගම 100%ක් රජයේ සමාගමක් මේක. මේක පෞද්ගලික සමාගමක් නෙමෙයි. හිතුමතේ විධායක ප්‍රධාන විධායක අධ්‍යක්ෂකට නිලධාරීන්ට සභාපති රෝණ විදිහට තනි තීරණ ගන්න බෑ. හැබැයි මේව අරගෙන තියෙන හැම මේවා ටෙලිෆෝන් කරලා ගත්ත තීරණ, අධ්‍යක්ෂක මණ්ඩලයේ නිසි පරිදි සහභාගී වෙච්ච නැති තැන්වල ගත්ත තීරණ, මගේ අනගමන් ගත්ත තීරණ, ගෙවල් වල ගත්ත තීරණ අවසානයේ මේ රටේ බදු ගෙවන ජනතාවට වන්දි ගෙවන්න බලපාලා තියෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේක මම කියන්නේ පාර්ලිමේන්තුවේ හරියට අවධානය යොමු නැති නිසා තමයි. අවසානයේ එංගලන්තයේ උසාවියක, දැන් එංගලන්තයේ උසාවි ලොකු වෙන්නේ අපිට. ලංකාවේ විගණක අධිපතිතුමා පොඩි. මේ අපි මේ හොයපුවා පොඩි. එංගලන්තයේ උසාවියෙන් මේක බයිබරියක් කියලා, වංචාවක් කියලා, පගාවක් ගත්තා කියලා හෙව්වා. හෙල්දරා වුණාම තමයි දැන් පත් වෙලා ගියේ. නමුත් ඇත්ත තියෙන්නේ මේවා ඔක්කොම මේ වාර්තා දෙකේ ඔබතුමාලා හොයලා බලන්න. මේවයි ඔක්කොම මීට වඩා කරුණු තියෙනවා. මේවා හෙව්වොත් මීට වඩා කට්ටිය අහුවෙනවා. මේක තමයි ඇත්ත කතාව. මේවා වහලා යන්න එපා. මේ රටේ බදු ගෙවන ජනතාවගේ දේවල් මේවා. මං හැමදාම කිව්වා මම මේ පාර්ලිමේන්තුවේ කිව්වා කෝච්චිය කොරට යන්න බෑ බස් එක කොරට යන්න පුළුවන් කෝච්චිය කොරට යන්න පුළුවන් හැබැයි අහුව දඩ ගහනෝ ගුවන් යානෙ කොරට යන්න බෑ ගුවන් යානෙ කවුරක්වත් මගිය කොරට යන්නේ නැහැ කලින් ටිකට් එක අරගෙන යන්න ඕන එහෙනම් පාඩු වෙන්නේ කොහොමද ගුවන් සමාගම් පාඩු වෙන්නේ කොහොමද මගිය ටිකට් අරන් යන්නේ කොරට නෙමෙයි යන්නේ එහෙනම් ගුවන් සමාගම් පාඩු වෙන්නේ කොහොමද මෙන්න මේ මහා මංකොල්ල
මේවත් ඔබතුමාගේ කාලය අවසානයි
මේවා තමයි ඉංග්‍රීසියෙන් කතා කරලා ගහන ගැහිලි මේවා තමයි මහරට මේ රටේ ජනතාවට නොතේරෙන දේවල් අපේ හොරා අපට හොඳා කියලා මේවා පරිස්සම් ගන්න එපා ඒකයි මම කියන්නේ ඔබතුමාලගේ මම ගෞරවයෙන් ඉල්ලන්නේ ඒකයි මේ රටේ ජනතාවගෙනුත් ඉල්ලන්න තියෙන මේකයි අපේ හොරා අපට හොඳා කියලා Taman ඡන්දෙ දුන්න නිසා Tamanගේ පැත්තේ හොරා හින්දා රකින්නවනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නෙමෙයි මේ ඔක්කොම වහල් දාන්න වෙනවා පහුගිය කාලේ සාකච්ඡාව තිබුණේ මොකද්ද කරු සභාපතිතුමනි රුපියලකට හරි මේක ගන්න කවුරු හරි කියලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියලකට අතු ගන්න බෑ කියලා පම්පෝරේ ගැව්වේ. ඇයියේ? ජනතාව පාඩු කළා නෙමෙයි. මෙන්න මේ පගාව ගත්ත කට්ටිය පාඩු කළා. දැන් ආරංචි වෙනෝනේ. ඒ ගිනුමෙන් අරගෙනුමට ගියා. ඕස්ට්‍රේලියාවට ගියාම නෝන දන්නේ නැහැ කියනවා මතක නැහැ කියනවා. අපේ ගිනුමට සල්ලි ආවට අපි දන්නේ නැහැ කියනවා. දැන් අද කියනවා ඔන්න සිංගප්පූරු ගිනුමට ගිහිලා තියනවා සල්ලි කියලා. නිමල් පෙරරා ගිනුමට ගිහිලා තියනවා කියලා. දැන් මේ ඔක්කොම එක වලල්ලක් නේ.
මේ කාලය අවසානයි.
පෑන් ඒෂියා බැංකුවයි
අවසන් කරන
කොටත් ආයෙනවා. Perpetual treasuries එක පෑන් ඒෂියා එකෙන් සල්ලි අරන් තියන බැඳුම් කර අරන් තියනවා ඒකේ ගන්දුනේ මැද ඉන්නේ නිමල් පෙරේරා මේකත් ආයි බලන් යනකොට මෙන්න මෙතන පගාව ගන්නකොට පගාවෙන් කොටසක් යනවා නිමල් පෙරේරාට මොකද්ද මේ සෙල්ලම මොකද්ද මේ සෙල්ලම මහ ජනතාවගේ ඡන්දයක් ගත්ත මිනිස්සු නෙමෙයි මේගොල්ලෝ කවුරුවක්වත් ජනවරමක් කියන මිනිස්සු නෙමෙයි මේගොල්ලෝ කවුරුවක්වත් මේගොල්ලෝ මේ රටේ ජනතාවගේ සල්ලි මංකොල්ල කන සුදු කරපටි අපරාධකාරෝ ටිකක් මේ අපරාධ වලල්ල හෙලිදරව් කරන එක විතරක් නැති මේවා නීතිය ඉදිරියට ගේන්න නීතිය සාධාරණත්වයට ගේන්න ඕන ඒකට ජනතාව මැදිහත් වෙන්න ඕන මම කියන්නේ ඒකයි ඒකට ජනතාව මැදිහත්
ඔබතුමා කාලය අවසානයි මන්ත්‍රීතුමා
මම අවසාන වශයෙන් කියනවා විශේෂයෙන් මම අද මම විශ්වාස කරනවා අද මේ පාර්ලිමේන්තු සැසිවාරයේ අවසාන දවස වෙන්න පුළුවන් කියලා එහෙම වෙනවනම් මම එක දෙයක් කියනවා විශේෂයෙන්ම අපේ ගරු කතානායකතුමාට එතුමා මේ කාරණා හෙලිදරව් කරන්න විගණ කාලිපත්තුමාගේ නිලධාරීන්ටත් පෞද්ගලිකව මටත් කෝප් කමිටුවටත් දුන්නු සහයෝගය අගනා සහයෝගයක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ මේ තත්ත්වය හෙලිදරව් කරන් රටට මාධ්‍ය වලින් ප්‍රචාරය කරන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළවෙනි වතාවට මාධ්‍ය ඒකකයක් ආරම්භ කළා තියෙනවා මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළා තියෙනවා ඒ වගේම කෝප් කමිටුව සජීවීව සමාජගත කරන අවස්ථාව මේ පාර්ලිමේන්තුවේ ලබා දෙන්න පෞද්ගලිකව දැඩි මහන්සියක් දරපු කෙනෙක් තමයි ගරු කතානායකතුමා ඉතින් මම පෞද්ගලිකව ගරු කතානායකතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොම ස්තුතියි
ස්තුතිය ඔබතුමාට මොන පොලේ ගජිත් පෙරමතුමා
අරු සභාපතිතුමනි හඳුන්නේති ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා නිමල් පෙරේරා කියලා පුද්ගලයෙක් ගැන ඔහුගේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් එතුමාගේ නම සඳහන් කරපු නිසාත් එතුමා මේ සභාවේ නැති නිසාත් මම කියන්න කැමතියි අද රටේ ප්‍රධාන පුවත්පත්වල විශේෂයෙන් සඳහන් වෙලා තිබෙනවා මේ ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳව කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමේ ඉඳලා රුපියල් ලක්ෂ 8ක මුදලක් දුන්නේ කාටද කියලා අද
තියෙනවා
ඒ තැනත්තගේ නම සඳහන් වෙන්නේ නාම
ඔබතුමා ඔබතුමාට මේට වැඩි කාලෙ දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමා
මේකද කියලා ප්‍රශ්නයක් තියෙනවා කරා
සභාපතිතුමනි
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා
එතුමා උත්තර දෙන්න ඕන
වරුන්දික ප්‍රනාන්දු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 16ක් කාලයක් තියෙනවා
ගරු මුලාසනාරුවට සභාපතිතුමනි විශේෂයෙන්ම විපක්ෂයේ විසින් අද සභාව කල්තබන අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් මේ මතු කරන ලද මේ තත්ත්වයත් එක්කලා මේ වෙලාවෙදි කියන්නට ඕන ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තාම මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්ත ආයතනය මම අවුරුදු 20 ගණනකට වැඩි කාලයක් මේ ගුවන් සේවයේ සේවය කරපු කෙනෙක් ඒ වගේම ඉතාමත් කනගාටු වෙනවා ගරු සභාපතිතුමනි අද වෙනකොට මේ ආයතනය බිලියන 1500ක් පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා මේ ආයතනය විවිධ රජයන් යටතේ විවිධ වෙනස්කම් වලට භාජනය වුණා නමුත් අවසානයේදී දැන් මම සියල්ලන්ටම ඇඟිලි දික් කරනවා නෙමෙයි සමහරක් කලමනාකාරීත්වයේ දෝෂ නිසා විශේෂයෙන්ම සේවකින්ගේ නෙමෙයි ගරු සභාපතිතුමනි කලමනාකරණයට සම්බන්ධ වෙච්ච අයගේ යම් යම් දූෂණ වංචා නිසා අද මේ ආයතනයේ මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි මට මේ වෙලාවේ මතක් වෙනවා විශේෂයෙන්ම මේ රටේ ගුවන් සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ මේ ගුවන් සිවිල් ගුවන් සේවා ඉතිහාසයත් එක්කලා එදා යාසිලොන් කියන ආයතනය ආරම්භ කරලා එදා යාසිලොන් කියන ආයතනයෙන් පස්සේ තමයි 1977 බලයට පත්වච්ච රජය එදා එයාලංකා සමාගම ඇති කළේ. ඒ වෙලාවේදී විශේෂයෙන්ම එයාලංකා සමාගම ඇති කරනකොට යාසිලොන් එකේ හිටපු සේවකයෝ විශාල පිරිසක් ගෙදර ඇරලා ඒ පුහුණු සේවකින්ම එදා ඒ රජය ඒ විදිහට කටයුතු කළා. ඊළඟට ගත්තාම අපිට මතකයි 1994දී ඒ එදා යාලංකා සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය බවට පත් කරද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය එමිරේත් සමාගමට මේක දෙනකොට මට මතකයි එදා ගුවන් සේවා ඇමති ධර්මසිරි සේනානායක මැතිතුමා එදා එතුමා කනගාටු වුණා එතුමා මේකට කැමති වුණේ නැහැ නමුත් ඒ විදිහට කටයුතු වුණා. අපිට මතකයි ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේත් සමාගමට දුන්නට පස්සේ එමිරේත් සමාගම ලාභ ඉපුවයි කියලා පෙන්නවා. හැබැයි ඒ ලාභ එකක්වත් ඒ සමාගම එමිරේත් සමාගමට දුන්නට පස්සේ ගත්ත ලාභ නෙමෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්කම් විකුණලා ඒ වත්කම් වලින් තමයි එමිරේත් සමාගම ඒ වෙලාවේදී ලාභ ලැබුවයි කියලා පෙන්නුවේ. ඒ තවත් ඛේදජනක තත්වයක්. ඒ වෙලාවේ එදා රට කරපු රාජ්‍ය නායිකාවට සහ ඒකට සම්බන්ධ සියලු දෙනාටම විශාල වශයෙන් දූෂණ චෝදනා එල්ල වුණා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි අපිට මතකයි 77-89 රජයේ කාලේ ඒවකට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමාට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාට ඒ අයපත් දාපු අධ්‍යක්ෂක මණ්ඩලවලට ඒ කළමනාකාරීත්වයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තත්ත්වයට වග කියන්නට විශාල වශයෙන් යම් යම් චෝදනා ඇති වුණා. 94 රජයත් මං කිව්වේ වගේ චෝදනාවලට ලක් වුණා. ඊළඟට ගත්තාම විශේෂයෙන්ම අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ අද අපි කනගාටු වෙනවා. අපේ රජයේ කාලෙදි වුණත් යම් කිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි වහන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ රජය තුලදී විශේෂයෙන්ම අද ඒකේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා මේ විදිහට එංගලන්තයේ උසාවියකදී එතුමා කරපු දූෂණ වංචාව එළියට ඇවිල්ලා තියෙනවා. විශේෂම ගත්තාම ඩොලර් මිලියන 2ක් එයාගේ නෝනාගේ ගිණුමට ගියායි කියන කාරණාවත් එක්ක තමයි මේක එළියට එන්නේ. අපි කනගාටු වෙනවා නැවතත් කලමනාකාරීත්වය. අර මම කියාගෙන හිටියා වගේ නැවතත් කලමනාකාරීත්වය තුල මේ වෙච්චා වූ මේ කරිච්චා වූ වංචාහ දූෂණත් එක්කලා නැවත වතාවක් එවා දැන් ඒ රජයටත් යම් යම් චෝදනා අද එල්ල වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. නමුත් මම එකක් කියන්නට ඕන. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේදී එතුමාගේ ඥාතියෙක් තමයි මේකේ සභාපතිකම දරුවේ. දැන් හුඟ දෙනෙක් චෝදනා කරනවා නම් මේ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා කරනකොට එහෙමනම් සභාපතිවරයාටයි චෝදනා එල්ල වෙන්න ඕන. සභාපතිවරයාට කිසිම චෝදනාවක් නැහැ. අපි දන්නවා එතුමාගේ යම් යම් අඩුපාඩු ඇති. හැබැයි අද වෙනකොට මේ චෝදනාව වෙන්නේ විධායක නිලධාරියා. එතකොට මේ කලමනාකාරීත්වයේ ප්‍රශ්නේ තමයි. ඊළඟට ගත්තාම තමුන්නාන්සේලාගේ පහුගිය කාලේ රජය රනිල් වික්‍රමසිංහ රජය නැවත වතාවක් එල්ලිපිට මහ දවල් මංගොල්ලයක් කනවා මේ ගුවන් සේවයත් එක්කලා. මන් දන්නා එකට කවුරු සම්බන්ධද කියලා සුරේන් රත්නත්ත හිටපු CEO ඊළඟට ගත්තා මේකේ කැන්සලේෂන් එකකින් හොරගම් කරනවා. මේ ගුවන් යාන ඇනුම් කරද්දි CEO දැන් අද එළියට ඇවිල්ලා තියෙනවා CEO ගහලා තියෙනවා ඩොලර් මිලියන 2ක් නෝනගේ ගිණුමට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඊළඟට ආව ආණ්ඩුව කැන්සලේෂන් එකකින් ඩොලර් මිලියන 15ක් ගුවන් යාන 4ක් කැන්සල් කරද්දි ඒක ගහලා තියෙනවා. ඉතින් අද අපි තාමත් කනගාටු වෙනවා කරු සභාපතිතුමනි. මේකේ සේවකයෝ දැවන්ත දුකක් ඉඳලා තියෙනවා. පහුගිය දවස්වල රමුණාංශ දකින්න ඇති කොරෝනා වෛරසය නිසා අපේ අහිංසක දරුවෝ හිරවෙලා හිටියා. අද එදා අර චීනයේ හිරවෙලා ඉන්නකොට අපිට ගුවන් සේවයක් තිබිච්ච නිසා තමයි ගරු සභාපතිතුමනි දරුවන්ව ගේන්න පුළුවන් වුණේ. ඒ දරුවෝ එක එක ගුවන් යානා වලින් චීනට යන්නේ. ඉගෙනීම කටයුතු වලට එක එක ගුවන් යාන වලින් ගිය දරුවන්ම ගේන්න අපිට වෙනත් ගුවන් යානවල් ගියේ නැහැ. ඒක වෙනත් ගුවන් යාන ඒවා කැන්සල් කරා. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මැදිහත් වෙලා අපිට ගුවන් සේවයක් තිබිච්ච නිසා අපි අහිංසක දරුවන්ව බේර ගන්න ගියා. ඒ කාර්ය මණ්ඩලය අද මම හිතන්නේ ඒ කරපු මෙහෙයුම ඒ කාර්ය මණ්ඩලය කියලා අද අපිට පේනවා. සමහරක් වෙලාවට ඒක වැළඳෙන හැටි නිකන් ඔහේ ඉන්න සියලු දෙනාට වැළඳෙනකොට මේ අය දවන්ත කාර්යභාරයක් කරලා ඒ සියලු දෙනාම ඒ දරුවන්ව ගේනවා. දරුවන් ගේනකොට ඒ කපිතාන්වරයා කියනවා දැන් ඔබ ආරක්ෂිතයි, ඔබ ඔබගේ මව් රටට ආරක්ෂිතව අපි ගෙනියනවා කියලා. එතකොට අපිට ගුවන් සේවයක් තිබිච්ච නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකින් දවන්ත කැපකිරීමක් මේ අවුරුදු 40ට කරලා තියෙනවා. මේකේ ගුවන් නියමුවන් ඉඳලා ගුවන් සේවකයන් ඉඳලා ඉංජිනේරුවන් ඉඳලා හැම කෙනාම මේ කැපකිරීම කරද්දි හැමදාම ආණ්ඩුවකින් දාන කළමනාකාරීත්වය හැමදාම දාන මේ මැනේජ්මන්ට් එක තමයි මේකේ හොරා කෑවේ. හැමදාම මම වර්තමානව අධ්‍යක්ෂ මණ්ඩලයටවත් සභාපතිතුමාටවත් ඒ කළමනාකාරීත්වයට දොස් කියන්නේ නැහැ. මොකද ඒ අය තාම අලුත් නිසා. හැබැයි මේක හැමදාම මේ විදිහට සිද්ධ වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මම අහන්න කැමති ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් අංශයේ පාඩුද නෑ සභාපතිතුමනි, පාඩු නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරින් අංශයේ පාඩුද නෑ, පාඩු නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කේටරින් අංශයේ පාඩුද නෑ, පාඩු නෑ. එහෙමනම් මොකද්ද පාඩුව? පාඩුව තමයි මේක කරපු මැනේජ්මන්ට් එක. මේ අය තමයි හැමදාම මේක විනාශය කරා ගෙනිච්චේ. ඒක නිසා ඒව ගැන එවකට ඒ හැම ආණ්ඩුවකම ආණ්ඩු කරපු රාජ්‍ය නායකයින්ට මේකේ චෝදනා එල්ල වුණා. අපිට මතකයි මේ ගුවන් සේවයේ ගිය ආණ්ඩුවේ රාජ්‍ය නායකයා අර මන්දක අපි දාලා තියෙනවා කජු ප්ලේට් එකම කාලා, ප්ලේට් එකම කෑවට පස්සේ කිව්වලු මේක කජු සෞත්වී කියලා. ප්ලේට් එකත් එකම කාලා කජු සෞත්වී කිව්වලු. හැබැයි රාජ්‍ය නායකයෙක් නම් කියන්න තිබ්බේ එතරම් ප්‍රසිද්ධිය නෙමෙයි. රාජ්‍ය නායකයා ගෙන්නලා කතා, මොකද මේක ජාත්‍යන්තර ගුවන් සේවය, මේක අපේ රටේ ජාතික ජාත්‍යන්තර ගුවන් සේවය, ජාතික ගුවන් සේවය. අද මම සංචාරක අමාත්‍ය මෙතන ඉන්නවා, අපේ සංචාරක ඇමතිතුමා දරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ සභාපතිතුමනි මේ සම්බන්ධව සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දි සාකච්ඡාවල්දී කිව්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුණත් ශ්‍රී ලංකාව ලාභ නොබනව නම් අපි ඒ ගුවන් සේවයේ පවත්වාගෙන යන්න ඕනයි කියන ස්ථාවරයේ තමයි එතුමාගේ තියෙන්නේ. හැබැයි පහුගිය රජයේ සමහරක් අය කිව්වා මේ ගුවන් සේවය වහලා දාන්න ඕනයි කිව්වා. හිටියා ඒක දැනගෙන නැහැ, ආවේ එළියට ආවේ ඒ අඩුපාඩු දැකලා. එතකොට ගරු සභාපතිතුමනි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒ වෙලාවේ වහන්න ඕනයි කියපු කට්ටිය හිටියා. හැබැයි අද සංචාර කර්මාන්තය ගැන කතා කරනකොට සංචාරක කර්මාන්තයේ ජාතික ගුවන් සේවක අවශ්‍යතාවය දැවැන්තව දැනෙනවා, දැවැන්තව ඌමනාවක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම අද යුරෝපයේ තියෙන යුරෝපයේ ඉඳලා මේ රටට ඍජු ගුවන් සේවා නැගරු සභාපතිතුමනි අද සංචාර කර්මාන්තයේ යම් කිසි දියුණුවක් අපි අපේක්ෂා කරනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඍජු ගුවන් ගමන් දෙක තුනක්වත් අඩුම ගානේ යුරෝපයේ ඉඳලා මෙහෙට එන්න ඕන. ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු වෙන්න පුළුවන්. හැබැයි අර ජනාධිපතිතුමා කිව්ව ආකාරයට සංචාර කර්මාන්තයේ දියුණුවත් එක්කලා ලංකාව දියුණු වෙනවා නම් ඒ ජාතික ගුවන් සේවයේ පාඩු පිට හරි අපි පවත්වාගෙන යන්න ඕන. අපි එක පැත්තකින් කනගාටු වෙනවා. මේ සමහරක් අය මේ රටේ ඉපදිච්ච සමහරක් වෙලාවට ඉතාමත් උගත් අය මේ මණ්ඩල වලට සභාපතිකම් වලට මේ තැන් වලට දාපු ඉතාමත් උගත් අය අර කියනවා වගේ ඉංග්‍රීසියෙන් හොරගම් කරලා තියෙන්නේ. ඉංග්‍රීසි කතා කරන අය මේ හොරගම් කරලා තියෙන්නේ. මේ ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සු නෙමෙයි, අහිංසක මිනිස්සු නෙමෙයි, මේ සිංහල කතා කරපු මිනිස්සු නෙමෙයි, ඉංග්‍රීසි කතා කරපු හොරු. මුන් තමයි මේ රට එදා සුද්දගේ කාලේ ඉඳලා විනාශ කරෙත්තුන්, අද විනාශ කරන්නෙත්තුන්. ඒක නිසා ගරු සභාපතිතුමනි ඉතාමත් ඛේදජනක තත්ත්වයක් මේ ගුවන් සේවය ආරක්ෂා වෙන්න ඕන. මේ ගුවන් සේවය දැන්වත් අපි අඩුම ගානේ මේකේ තියෙන අඩුපාඩු අපි සියලු දෙනාම විශේෂම ගත්තාම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් හැටියට මේකේ සියලු කරුණු කාරණා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනගන්න ඕන. මේක වෙන්නේ මොනවද කියලා දැනගන්න ඕන. මේක හරියට කරන්ඩ මේකට සම්බන්ධ වෙන සියලු දෙනා වගකීමක් තියෙනවා. ඒ වගේම තමයි මේකට අවශ්‍ය කරන හරි උපදෙස් අරගෙන මේක කටයුතු කරන්න ඕන. නැත්නම් අර අහිංසක සේවකව අවුරුදු ගණනාවක් තිස්සේ දාඩිය කඳුළු ශ්‍රමය වැය කරලා අපිට මතකයි එක්තරා අවස්ථාවකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකින් ජීවිතක්ෂයට පත් වුණා බෝම්බේ ගහපු වෙලාවේ. ඒ වෙලාවේ කීප දෙනෙක් නැති වුණා. ඒ වගේම ජීවිත පරිත්‍යාගයෙන් ගෙනාව දේ මම හිතන්නේ අද වෙනකොට මේ හැමදාමත් වගේ ඒ කලමනාකාරීත්වය විනාශ කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම කියන්න ඕන මහින්ද රාජපක්ෂ රජේ මේ ගුවන් යානා ඇනවුම් කරනකොට අපිට ඇත්තටම අවශ්‍යතාවයක් තිබ්බා. අපිට තිබ්බේ යල් පැන ගිය ගුවන් යානා. ඒ ගුවන් යානාවල තත්ත්වය ඉතාම නරක තත්ත්වයේ තිබ්බා. පහසුකම් පත්යෙන් ගත්තාම නරක තත්ත්වයේ තිබ්බා. A330 A350 ගුවන් යානාවල ඌමනාවක් අපිට තිබ්බා. ඒක නිසා තමයි ඇනවුම් කළේ. හැබැයි අපි කවුරුත් හිතුවේ නෑ ඒ ඇනවුම් කරපු එකේදී ඒක හිටපු මිනිහා ගිහිල්ලා ඩොලර් මිලියන US ඩොලර් මිලියන 16.84ක් A330 ගුවන් යානා 6න් එකකින් ඩොලර් මිලියන ගානේ, A350 ගුවන් යානා 4න් එකකින් ඩොලර් මිලියන 1.16 ගානේ, A350 ගුවන් යානා 4කින් US 4කට එක්කලා සේරම US ඩොලර්ස් මිලියන 16.84ක් මෙහෙම ගසා ගන්න තත්ත්වයට මේ මිනිහා වැඩ කරයි කියලා. හැබැයි මම හිතනවා මේ සම්බන්ධයෙන් දැඩි දඬුවම් දෙන්න ඕන. ඒ වගේම තමයි තමුන්නාන්සලගේ රජේ කාලේ මේ කැන්සලේෂන් එකෙන් හොරගම් කරපු ඒකට සම්බන්ධයි කියන තැනදී විශේෂ මගමැතිතුමාගේ සහෝදරයාගේ නම කියවෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ, සුරේන් රත්නත්තිලගේ නම කියවෙනවා. මේ අයවත් ගෙනල්ලා මේ අනිවාර්යයෙන්ම අධිකරණයට ගේන්න ඕන. ඒක තමයි ඊළඟට එන රජයේ තියෙන වගකීම. ගරු සභාපතිතුමනි, මං හිතන්නේ අදින් පස්සේ අද මේ පාර්ලිමේන්තුවේ අවසාන දවස වෙන්න පුළුවන් නැවත පාර්ලිමේන්තුවට පත් වෙන සියලු දෙනාගේම වගකීම වෙන්නේ මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ හොර ගනුදෙනු වලට සම්බන්ධ සියලු පුද්ගලයින්ව නීති හමුවට ගේන්න. ගරු සභාපතිතුමනි, ඒ වගේම තමයි කියන්නට ඕන අද වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනිත් පැත්ත ගැන කතා කරද්දී අද විශාල වශයෙන් මේ ගුවන් සේවයේ පුහුණුව ලැබපු ඉංජිනේරුවරු ඉන්නවා. මේ ගුවන් සේවයේ ඉංජිනේරු වංශය ඉතාමත් ලාභ ලබමින් තිබ්බේ. මේ ගුවන් සේවයේ ඉංජිනේරු වංශයෙන් පුහුණුව ලබපු ඒ විශේෂයෙන්ම කාර්මික ශිල්පීන් නැත්නම් එයාක්‍රාෆ්ට් ටෙක්නීෂන්ස්ලා ඒගොල්ලන්ට හැමදාමත් කෝස් එක වුණාට පස්සේ අපි රස්සාව දුන්නා. දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? පහුගිය කාලේ 200ක් 300ක් බඳවගෙන පුහුණු කරලා තියෙනවා. අද එයාට රස්සාව නැති වෙලා තියෙනවා. රස්සාවක් තියෙන නම් ගුවන් සේවයක් තියෙන්න ඕන. ඊළඟට ගත්තාම පයිලට්ස්ලා ගත්තාම පයිලට්ස්ලා සිවිල් ගුවන් සේවා අධිකාරියන් ආන්න පයිලට්ස්ලා 3-400ක් ඉන්නවා. මේ රටේ අම්මලා තාත්තලා විශාල වශයෙන් දුක් විඳලා ගෙවල් දොරවල් උගස් තියලා තමන්ගේ දරුවව ගුවන් නියමුවෙක් කරන්ඩ ඒ ගුවන් නියමු පාසල් වලට යවලා එහෙම කරපු පයිලට්ස්ලා 300ක් ඉදිරිය ඉන්නවා. කොහෙටද මේ යන්නේ? ජාතික ගුවන් සේවයක් නැති වුණොත් හරි මේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ දියුණු නොවුනොත්, සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ දියුණු නොවුනොත් අපි මේ ඒ දරුවන්ට වෙන ඉරණම කොහොමද? මොකද ඒ අයට අඩුපගානේ වෙනත් රටක රස්සාවක් ගන්න නම් අඩුපගානේ අත්දැකීම නැත්තම් එක්ස්පීරියන්ස් එක අහනවා. එහෙම තත්ත්වයක් ගුවන් සේවයේ වැටුනොත් මම හිතන්නේ ඒ දරුවන්ට ඇති වෙන්නේ මේක දියුණු කරන්න ඕමනාමයි. ඒ වගේම තමයි සංචාර කර්මාන්තය ගත්තහම ඊළඟට අභ්‍යන්තර ගුවන් තොටුපළවල් අභ්‍යන්තර ගුවන් සේවා ඒවා දියුණු වෙන්නට ඕන. ඒක නම් ජාතික ගුවන් සේවය ආරක්ෂා කරගනිමින් මේ අනිත්කුත් සිවිල් ගුවන් සේවා අංශ දියුණු කිරීම අපේ කාගෙත් වගකීම් වෙලා තියෙනකොට තමයි ගරු සභාපතිතුමනි මේ තත්ත්වයන් අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි
දරුවමතුමා විනාඩි දෙකක් තව ඉතුරුලා තියෙනවා ඔබතුමනි.
ගරු සභාපතිතුමනි, අද වෙනකොට ඊළඟට කියන්නට ඕන මේ රටේ අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමහරක් වෙලාට පහුගිය කාලේ වෙච්ච කිරිච්ච දේවල් එක්කලා දැන් ඒ අය අලුත් ඇඳුමක් අඳගෙන වගේ අද ඇවිල්ලා හොරකම් මරකම් ගැන කතා කරනවා. හැබැයි අවුරුදු පහක් ආණ්ඩු කරපු අයට එදා කාලේ යම් කිසි දෙයක් සිද්ධ වුණා නම් ඒ සම්බන්ධයෙන් ඒ අයට කිසිම වගක් විභාගයක් තිබ්බේ නැහැ, දැනුමක් තිබ්බේ නැහැ, කරපු කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි දැන් තමයි මතක් වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. දැන් ඔය තමුන්නාන්සලට පේනවා පෝට් සිටි එකක්. කොළඹ තියෙනවා පෝට් සිටි එක. දැන් කොහොමද කතා කරේ? පෝට් සිටි එක ගැන කතා කරේ මේක චීන කොලනියක්. මේකට යන්න ගේට්ටු දාලා මේකට වීසා ගන්න වෙයි. මේක මේ ලොකු ප්‍රශ්නයක්. මේක අර චීනත් එක්කලා කතා කරපු සමහරක් වෙලාවට පහුගිය ආණ්ඩුව අපිව විවේචනය කරද්දි මේක මෙහෙම තමයි කතා කරේ. ඊයේ පෙරේද මම ඒ සාකච්ඡාවකට සම්බන්ධ වුණා. ගරු සභාපතිතුමනි, මේක හදන සමාගම මේකේ 140 ඒ සමාගමට හිමි විශේෂයෙන්ම ආයෝජකයන් ගේන්න. ඒකෙන් 160ක් අපිට තමයි ආයෝජකයෙක් ගේන්න තියෙන්නේ. අපි ආයෝජකයෙක් ගෙනාවේ නැත්නම් ඕක නිකම්ම නිකම් නිසරු භූමියක් වෙනවා. එතකොට මේකේ තියෙනවා හෙක්ටයාර් 3 ගානේ කෑලි 75ක්. ඔය 75ක් තියෙනවා මේකේ ආයෝජකයෙක් ගෙනාවේ කරන්න.
කාලය අවසන්.
මම කියන්නේ මම ඉවර කරනවා සභාපතිතුමනි. පහුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සත්ත පහක දෙයක් කරන්න නැතුව කිසිම ප්‍රොමෝෂන් එකක් කරන්න නැතුව එක ආයෝජකයෙක්වත් මේකට ගේන්න බලන්නේ නැතුව නිකන් ඉඳලා මම මේක උදාහරණයක් කියන්නේ සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කළා. අද ඒක ලොකු බරක් වෙලා තිනවා. ඔය පෝච්චි දෙකේ බර අද දැන් ලංකාවටයි තියෙන්නේ. මත්තල ගුවන් තොලපට මොකද කරේ? ගුවන් තොරබල මාකට් කරන්න නැතුව ගුවන් තොරවලට ගිහිල්ලා දැම්මා වී දැම්මා. වරාය හදපුවාම වරාය හදපු එක වරාය හදලා දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්මයා වරාය හදලා ගුවන් තොරබලවල හැදුවා. හැබැයි මාකට් කරන්න නැතුව ඒවා විනාශයට කරා යන්න හිටියා. මේ රටේ හිටපු සහ මේ රටේ හිටපු
ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ වෙලා තියෙන හොරකම් ගැන කතා කරද්දී අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා නිකන් බුදු වෙලා වගේ කතා කරන්නේ. හරිද? හරියට නිකන් අපේ කාලේ කරා වගේ අපි මේ හොරකම් සංවිධානය කරා වගේ. අද ශ්‍රී ලංකා න්‍යායලයින් ගැන මේගොල්ල කිඹුල් කඳුළු හෙලනවා. 2005 ඉඳලා 2015 වෙනකන් මේ එක ගණදෙනුවක් විතරයි. මේ වගේ ගණදෙනු ගණනාවකින් මේ විදිහට තමයි ඩොලර් මිලියන් ගණන් වලින් හොරකම් කරලා තමයි පාඩු ලැබුවේ. එහෙම නැතුව ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ රේට් එක හොඳයි, කෑම හොඳයි, සර්විස් එක හොඳයි. එතකොට ලෝකයේ අනෙක් ගුවන් යානා සමාගම් වලට වඩා ගාණත් වැඩි ශ්‍රී ලංකා න්‍යායලයින් එකේ. එතකොට පාඩු ලබන්න විදියක් නැහැ. පාඩු ලබන එකම හේතුව තමයි මේ වැඩිපුර මේ වාරික ගෙවන්න වෙලා තියෙන කින්දා. ඒ නිසා ඒගොල්ලන්ට අපි කියන්න කැමති, ඔය කොහොම කිඹුල් කඳුළු හැලුවත් මේ රටේ ජනතාව දන්නෝ ඒගොල්ල ගහපු ගැයිලි සම්බන්ධව. වැඩේ තියෙන්නේ අපේ උන්ට ඒක අල්ලන්න බැරි වුණා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැතුව දැන් අපේ උන්ට අල්ලන්න බැරි වෙච්ච හින්දා ඒගොල්ල හිතන් ඉන්න ජනතාව හිතනවා කියලා ඒගොල්ල සුදන කියලා. ඒ නිසා මූලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, මේ 2013 වර්ෂයේදී ඒ 305යි ඒ 330න් ගුවන් යානා 10ක් මේ ඇනවුම් කරද්දී දැන් මේ පගාවරන් තියෙනවා. කපිල චන්ද්‍රසේන මහත්මයා විධායක නිලධාරීවරයා විදියට එතුමාගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මියගේ බ්‍රූනායි වල තියෙන සමාගමකට එයා තමයි ඒ කම්පැනි එකේ සිංගල් ඩිරෙක්ටර් ඇන්ඩ් සිංගල් ෂෙයාර් හෝල්ඩර්. සිංගප්පූරු ගිණුමට සල්ලි ගෙනල්ලා ඩොලර් මිලියන 2ක් පගාව කතා කරගෙන තියලා තියෙන ඩොලර් මිලියන 16.4ක්. ඊට පස්සේ මේ චන්ද්‍රසේන මහත්මයාගේ ඔස්ට්‍රේලියානු ගිණුමට සල්ලි ගිහිල්ලා ඊට පස්සේ තමයි ඒකෙන් ඩොලර් ලක්ෂ 8ක් මේ නිමල් පෙරේරා මහත්මයාගේ account එකට ඇවිල්ලා තියෙන්නේ. නිමල් පෙරේරා මහත්මයාගේ ඒ කම්පැනි එකට සේබා විෂන් කියන කම්පැනි එකටම තමයි මේ ක්‍රිස් ගනුදෙනුවෙන් හොරකම් කරපු සල්ලිත් කියලා තියෙන්නේ. දැන් මේක උසාවිය ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අපි දන්නවා ක්‍රිස් ගනුදෙනු සල්ලි වල පිටිපස්සේ හිටියත් කවුද කියලා ඉවරලා. ඉතින් මම නම් කියන්නේ සභාවේ නැති ඉඳ සභාවේ හිටියනම් මම නම කියනවා. ක්‍රිස් ගනුදෙනුවෙන් හොරකම් කරේ කවුද කියලා දන්නවා. එතකොට මේ නිමල් පෙරේරා බිල්ලට දීලා ගියේ රාජපක්ෂ පවුල කෙනෙකුට සල්ලි. එතකොට දැන් ඊයේ උසාව මේ CID එකෙන් ප්‍රශ්න කරා තවත් ඩොලර් තවත් යුරෝ මිලියන 160,000 ඇග්‍රෝ කම්පැනි කියන සමාගමට අවිල්ල තියෙනවා. මේ සහෝදරය දෙන්න කවුද? මම දන්න තරමට මේ කම්පැනි දෙකට අමතරව තවත් දෙන්නෙකුට මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන බුකිකාරයෙකුටත් අවිල්ල තියෙනවා කියලා ආරංචි සල්ලි. ඊළඟට තවත් මේ ක්‍රීඩා සංගමයක සභාපතිවරයෙක් ඒ බෝඩ් එකේ හිටපු කෙනෙකුටත් සල්ලි ආවා කියලා ආරංචි. තාම ඒ වෙලි වෙලා නැති හින්දා මම නම් කියන්නේ නැහැ. හැබැයි අපි කියන්න ඕන දැන් මේ සල්ලි එනකොට කපිල චන්ද්‍රසේන කියන්නේ හාල් මැස්සෙක්. එතුමාට විතරක් මේක තනියෙන් කරන්න බෑ. මේකේ දැන් කෝප් වර්තාවේ එලි වෙලා තියෙනවා. ශ්‍රී ලංකන් එයාලයින් එකේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වෙලා හිටපු සමේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා ඒ බෝඩ් මීටිම තියලා තියෙන්නේ කොහෙද? හිටපු කතානායකතුමාගේ නිල නිවසේ තමයි තියලා තියෙන්නේ. එතකොට දැන් මේකේ පාඩුව මොකද්ද? පාඩුව අපේ ආණ්ඩුව ඇවිල්ලා මේක ආයේ මේ කැන්සලේෂන් එක දානකොට ඩොලර් මිලියන 115ක් ගෙවලා ඊට අමතරව පරණ එයා බස් එකකුත් ගන්න වෙලා තියෙනවා. පරණ එයා බස් එකකුත්. එතකොට දැන් මේ ගත්තු පගාව අර මහ ජනතාවගේ බදු මුදල් වලින් කැන්සලේෂන් ෆීස් හැටියට ගෙවපු ඒවා ඉතින් ඒ නිසා මේවා නිකන් මුදල් විසුද්ධිකරණ යටතේ විතරක් නඩු දාලා මදි මේකට හොරකමට විරුද්ධව නඩු දාන්න ඕන අල්ලසට විරුද්ධව නඩු දාන්න ඕන මේ අයගේ දේපල රාජසන්තක කරලා මේ පාඩුව පියව ගන්න අපි ට්‍රයි කරන්න ඕන ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා ශ්‍රී ලංකන් එයාලයින් එක සම්බන්ධව කතා කරද්දී දැන් පාඩු ලබන හේතුව මේකයි වෙනම කොතනසම ඒ නිසා අද අපේ ගුවන් සේවා ඇමතිතුමත් ඉන්නවා මට හැබැයි විශ්වාසයක් තියෙනවා දේශපාලන කුහකත්වයේ ඔබට ගිහිල්ලා මේක කියනවා වර්තමාන ශ්‍රී ලංකන් එයාලයින් සමාගමේ සභාපතිතුමාටත් අධ්‍යක්ෂ මණ්ඩලයටත් මම හිතනවා හොඳ විෂන් එකක් තියෙනවා හොඳ බිස්නස් ප්ලෑන් එකක් දැම්මොත් ඒ අයට තව අවුරුදු 3ක්වත් යනකොට අඩු ගානේ මේක මාසෙකට ඩොලර් මිලියනයක්වත් ලාභයක් ලබන තැනක් බවට මේක පත් කරගන්න පුළුවන් කියලා ඉවරලා මොකද හේතුව මේ බෝඩ් එකේ ඉන්න අය සහ ඔවුන්ගේ ප්‍රොෆයිල් එක දිහා බැලුවම ඔවුන් කරපු ව්‍යාපාරවල නේචර් එක දිහා බැලුවම ඒ හැකියාව තියෙන අය තියෙනවා හැබැයි ඒ නිලධාරීන්ට අතපෙවීම් කරන්න එපා දේශපාලන පත්තියම් දාන්න එපා ඒ අයට මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්න යන දුන්නොත් මේකේ ලාභ ලබන්න පුළුවන් දැන් ඊළඟට දැන් මේ තව එකක් කියන්න ඕන දැන් මට ඊයේ කතා කරන්න බැරි වුණා ඕආරික විග්‍රහණ වාර්තාව සම්බන්ධව පට්ට කිඳුල් කමුල් හැමල්නේ දැන් 2015 දී මහ බැංකු මැදුම් කරයක් මේ ආණ්ඩුව යටතේ සිද්ධ වුණාම ඒ තමයි ලංකා ඉතිහාස සිදුවෙච්ච ලොකුම හොරකම විදියට වේදිකාවක් ගානේ ගමක් ගානේ පොලක් ගානේ කියකිය ගියා ඇඬුවා ඒක තමයි එකම මාතෘකාව ඒකෙන් බලයට ආවා කෝ නඩුත් නැ බඩුත් නැ එතකොට දැන් අද වෙනකම් මුකුත් නැ අපි පැහැදිලිව කියනවා සාටක බැඳුම් කර මංකොල්ල කරුවන්ටත් දඬුවම් දෙන්න ටයිකොට් බැඳුම් කර හොරුන්ටත් දඬුවම් දෙන්න අපි පැහැදිලිව කියනවා අපි බය නැ මොකද අපිට නම් බය නැ අර්ලීගා මන්දිරේ කාමරයක් ඇතුළට අඬ ගහලා කන පැලෙන්න ගහයි කියලා අපිට බයක් නැ ගියා ආණ්ඩුවේ නම් අපි දැක්කා ඒ හිටපු ඇමතිවරුන්ට ඒ වෙච්ච දේවල් කතා කරන්න ගියාම ඒ නිසා තමුන්නාසලා කොන්ද කෙලින් තියනවා නම් බය නැතු කතා කරන්න හොරකම් නොකරලා තියනවා නම් මේ රුපියල් මිලියන 10000 හොරකම් කරලා තියනවා නම් ඒක කෝප් වර්තාවෙන් එලි වෙනවා නම් විකරණවා දැන් එනවා මේ විකරණ වර්තාව රජයේ විකරණ ගාතිපති කරපු එකනේ KPMG සමාගම කියන්නේ අන්තර්ජාතිකව පිළිගත් සමාගමක් ඒ සමාගමට බෑ මේ නිකන් බොරු රිපෝට් මේ ශ්‍රී ලංකා ජනරජයට ලබා දෙන්න මේ අන්තර්ගතයේ හොය ඉන්නේ නැතු ඔය අන්තර්ගතයේ සඳහන් කරුණු වලින් මතුවන මේ වැරදි වලට දඬුවම් දෙන්න දැන් උදාහරණයක් විදියට ග්‍රේන් එලිවේටර් කියන සමාගම දැන් ග්‍රේන් එලිවේටර් කියන සමාගමේ ශායක තිබ්බේ ඒ කාලේ 2011 දී රුපියල් 40ට තිබ්බේ 30ට ගිය දවසුත් තියෙනවා ඊට පස්සේ මොකද කරේ පම්ප් ඇන් ඩම්පින් තියරිය ගෙනාවා මේක කරේ කවුද EPF එකේ ඉන්න සමන් කියලා මෑන් කෙනෙක් එයා සාමාන්‍ය විශ්වවිද්‍යාල උපාධ්‍යායක ප්‍රකොටිපතියකුණ මෙයා තමයි මේ කොළඹ ඉන්න තරවුකාර ව්‍යාපාරිකයන්ගේ ගෝලය බවට පත්ලා තිබ්බේ. එතකොට මේ රුපියල් 40 ශායක රුපියල් 70ට ගෙනල්ලා ඒක 205ට કૃතිම උස්සනවා. કૃතිම උස්සලා ඒක මේ EPF එකට සමන් හරහා මිලදී ගන්නවා. මිලදී අරගෙන ඊට පස්සේ ඒක බහිනවා රුපියල් 70ට නැවතත්. රුපියල් මිලියන 600ක් පාඩ ලැබුණා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට වෙන්න පුළුවන්. ඕනෑම සමාගමට වෙන්න පුළුවන් මේවා ඉන්නවා කුඩු නාලිකාවල අයිති මාධ්‍ය නායකයෝ ඉන්නවා අයිතිකාරයෝ මේ පම්ප් ඇන් ඩම්පින් ගේම් ගහපු කට්ටිය මොකද බත් පැකට් විකුණපු උන්ට ඔච්චර බිලියන ගණන් සල්ලි එන්න මාර්ග තියෙන්න එපා කුඩු විකුණන්න ඕන පම්ප් ඇන් ඩම්පින් කරන්න ඕන ඒ හරහා තමයි සල්ලි එන්න ඕන ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා ඒ පිළිබඳව කතා කරන්න ගියොත් තව සෑහෙන වෙලාවක් කතා කරන්න පුළුවන් නමුත් දැන් මේක බලන් ඉන්නෝ මේ රටේ මහජනතාව. දැන් ආණ්ඩු පක්ෂයක් කියනවා මේ පාර්ලිමේන්තු සැසියේ අවසාන දවස මේ අද කියලා ඉවරලා. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවටෙන් දැන් කවර පක්ෂයකට වුණත් කවර මේ කණ්ඩායමකට අයිති වුණත් තමුන්නාන්සේලා පුද්ගලය දිහා බලන්න. මේ ඊළඟ මැතිවරණයෙන් පස්සෙත් නැවත ජනතාව කියනවනම් මේ 225ම හොරු මේ 225 රටේ මුදල් මංකොල්ල කනවා නාස්ති කරනවා කියලා. එහෙම කියන්නේ නැති වෙන්න වක්කීම තියෙන ජනතාව අතරේ දැන් අපි ඉතා පැහැදිලිව කියන්න ඕන දේශපාලන පක්ෂවලින් කවර අපේක්ෂකෙක් දැම්මත් Tamanට මනාප තුනයි දෙන්න පුළුවන් ලිස්ට් එක 22ක් හිටියන තු 22න්නට ජන දෙන්න බෑ. තුන් දෙනෙකුට තමයි දෙන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවත් ඉන්නවා. මේ වර්තමාන ආණ්ඩු පක්ෂයත් ඉන්නවා. අපේ පැත්තෙත් ඉන්නවා. මේ රාජ්‍ය බලය ආයුතු ලෙස පාවිච්චි කරන්නේ නැත්නම්
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
හරි. මේ රාජ්‍ය බලය ආයුතු ලෙස පාවිච්චි නොකර සත පහක්වත් හොරකම් නොකරපු මන්ත්‍රීවරු ඉන්නවා. මම බය නැතුව කියනවා. මේ හොරකම් නොකරපු අතලොස්ස අතරේ ප්‍රමුඛයෙක් හැටියට මම බය නැතුව කියනවා. මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. තමුන් නාසලා කවර පක්ෂයකට ඡන්දය දුන්නත් ඒ ඡන්දය දීලා ගන්න මනාපෙදි ඒ තෝරන පුද්ගලයා තුන් දෙනා දිහා බලන්න. හොරෙද්ද කුඩෙද්ද මිනිමරුවෙද්ද මංකොල්ලකාරයෙද්ද සල්ලාලයෙද්ද මොකෙද්ද කියලා බලන්න. ඒ බලලා තමන්ගේ මනාපෙන් හරිමිනියා වෙවන්න. කවර පක්ෂයක වුණත් ඒ හරිමිනියා වෙවොත් පස්සේ ඊට පස්සේ පසුතැවෙන්න ඕනේ නැහැ. 225ම අවුල් කියලා කියන්න ඕනේ නැහැ. අඩු ගානේ එතකොට 25ක් විතර අවුල් ජොකියෝ ඉඳීවි. ඒක තව අවුරුදු 5ක් විතර යනකොට හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉතාම අවධාරය ඉල්ලා හිටිනවා. උගත් මෝඩේ වැඩකුත් නැහැ පාර්ලිමේන්තුවට. වැඩ කරලා හොරකම් කරනව වැඩකුත් නැහැ. ඒ වගේම සාටකේ දාන් ආවත් ටයිකොඩ් දාන් ආවත් හොරා හොරාමයි. ඒ නිසා මේ සාටකේට වහන් වෙලා ඉන්න හොරුන්වත් පරාජයට පත් කරන්න ටයිකොඩ්
වලින් කාලය අවසානයි මන්ත්‍රීතුමා.
පරාජයට පත් කරන්න කියලා ඉල්ලා සිටින්. ඒ ගමන් මම කියන්න කැමති. දැන් මේ කියන කයිවාරු මේ කියන බොරු බේගල් වලට කවුරුවත් මාට්ටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව දෙයක් කියන්න ඕන. දැන් මේ කණ්ඩායම දැන් අල්ලපු පාස්කු ප්‍රහාරකෙකුත් නැහැ. අල්ලපු හොරෙකුත් නැහැ. MCCත් නැවත අත්සන් කරන්න යනවා. දැන් නිලන්දු මෞචරේ 18 දෙනෙකුට කිව්වා මොකද්ද මේ මැහුකුලී නැහැ කියලා. දැන් වෙලා තියෙන 1580 අඩු කරලා කොල්ලන්ට ෂර්ට් එක ගඳගෙන කලිසම් නැතුව ඉස්කෝලේ යන වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රෝඩාවේ මුසාවේ
ඉලක්ක දෙනවා. කාලය අවසානයි.
ඒ වගේ ආණ්ඩුවක්. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති දැන් මේගොල්ලෝ දැන් අර මුස්ලිම් ඡන්ද මේ ලබා ගන්න තුනෙන් දෙක ලබා ගැනීම අරමුණෙන් ඉතාලම ප්‍රෝඩාවක් ගෙනිනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ රටේ ජනතාව මේ බොරුව මුලාව ප්‍රෝඩාව මුසාව තේරුම් අරන් තියන්නේ තුනෙන් දෙක ලැබෙන්නෙත් නැහැ ආණ්ඩු බලය ගන්න හම්බෙන්නෙත් නැහැ. ඒ වගේම පිරිසුදු කණ්ඩායමක් ඊළඟ පාර්ලිමේන්තුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. මිලකට ගරු සිසිරි ජයකොඩි මන්ත්‍රීතුමා
මුලාසනේ ගරු
ප්‍රථම මේ අපේ තුරේ රත්නසිංහම් ගරු මන්ත්‍රීතුමා මුලාසනේ ගන්න.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, අවුරුදු හතරාමාරක අඳුරු පාලනයක් ගෙන ගිය පාලකයෝ පිරිසක් මේ රටේ මහජනතාව තමුන්ට හැකි උපරිමෙන් ලක්ෂ 3කට වඩා වැඩි බහුතර ඡන්දයකින් ජනාධිපතිවරේ අන්ත පරාජයට පත් කළාට පස්සේ දැන් ඉදිරිපත් කරනවා මේ වෙලාවේ කල්තැබීමේ විවාදයක්. ඇත්තම අපි දන්නවා පෞගිය මැතිවරණයේ ඡන්දපති බල විශ්ලේෂණය කළොත් එක්සත් ජාතික පක්ෂයට മന്ത്രി ආසන 70ක්වත් ලැබෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා අන්ත දූෂිත රට විනාශ කරපු රටට ද්‍රෝහී වෙච්ච පාලන යන්ත්‍රයේ බින්දම්මට පස්සේ නැවත වතාවක් 2015ට පෙර වගේ ඉතිහාසය හාර අවසවින් අවුරුදු හතරමාරක් අදාළ කරුණු පිළිබඳ පරීක්ෂණයක් නොකර පාර්ලිමේන්තු විවාද නොකර දැන් නැවත වතාවක් අර 2015ට පෙර වගේ මඩ ගහන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අද තමුන්නාසේ වෙලාවක් තියෙනවා. තමුන්නාසේ වෙලාවේ කතා කරන්න කරුණාකරලා තමුන්නාසේ වෙලා කතා මේ අවසාන දවසේ තමුන්නාසේ දෙයියනේ කියලා වාඩි වෙන්න. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරවහරන බවට කතාවක් තියෙනවා. අද වන විට අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව රැස් විසිරවහරීමට පෙර රැස්වෙන අවසාන දවස. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා හෙට දවස පාස්කු ඉර්දා ප්‍රහාරයට මාස 10ක් පිරන දවස 21 වෙනිදා. ඒ වගේම අපේ රටේ මහපොළොව නුහුලන එක්සත් ජාතික පක්ෂයේ බැඳුම් කර කොමිසම පිළිබඳ විවාදයක් අදුන්නේ මේ පාර්ලිමේන්තුවට. ද්‍රවිඩ භාෂාවෙන් බැඳුම් කර කොමිසම සභා වාර්තා පිළිබඳව ද්‍රවිඩ භාෂාවෙන් පරිවර්තනයක් නැහැ කියලා සුමන්ත්‍ර මන්ත්‍රීතුමා. ඒ නිසා එදා එහෙම කටයුතු කරපු මේ ආණ්ඩුව ඒ බැඳුම් කර හොරකමට මේ 27 වෙනිදාට පිරෙනවා. තව තියෙන්නේ දවස් 7යි අවුරුදු 5 පිරෙන්න. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඉතිහාසයේ කරපු මහාම අතිවිශාල පාවා දීම ජිනීවා යෝජනාවේ විශේෂ සාකච්ඡා 28 වෙනිදාට ආරම්භ වෙනවා. ඒකට තියෙන්නේ දවස් 8යි. ඒ නිසා මේ රටේ ඉතිහාසයේ සුවිශේෂ වැදගත් කමකින් යුතු කාල පරිච්ඡේදයක් තමයි අපි පහු කරමින් ඉන්නේ. අවුරුදු හතරාමාර්ක මේ අඳුරු පාලනය අපේ රටේ ජාතික ආරක්ෂාව විනාශ කළා, ආර්ථිකය විනාශ කළා, රට බංකොලොත් කළා, සියල්ල විනාශයට පත් කරපු යුගයක් කියලා අපි සියලු දෙනා දන්නවා. අපේ රට ආර්ථික වශයෙන් නැකිරලා හිටපු රට තමයි විනාශයට පත් කළේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගොඩනගපු රට 3% දක්වා සංවර්ධන වේගයේ පල්ලෙහා බැස්සුවා. අපි දකුණු ආසියාවේ දුප්පත්ම රටවල් බවට එක්සත් ජාතිපක්ෂ නායකයාද රෙදි ඇඳගෙන දැන්නේ කතා කරන්නේ. අදත් එක්සත් ජාතිපක්ෂය වෙනුවෙන් කතා කරන්නේ කවුද? අර මංගල සමරවීර. මේ රටේ ඊයේත් අපි දැක්කා මේ පාර්ලිමේන්තුවට නුසුදුසු කුණහරප කියන හැටි. අදත් එක්සත් ජාතිපක්ෂය තමුන්ගේ වර්ධ නිවර්ධි කරගන්නේ මංගල සමරවීරලා තමයි. අදත් එක්සත් ජාතිපක්ෂයේ ප්‍රකාශක වේලා තියෙන්නේ. මන් දන්නේ සමහරු කියනවා ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු ඡන්දය දෙන විදිය ගැන විවිධ කතාන්තර කියනවා ගරු සභාපතිතුමනි. හැබැයි මට නම් හරිම කනගාටු මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සු ගැන. මංගල සමරවීරලා වගේ මේ රටට හතුරු, මේ රටට ද්‍රෝහිකම් කරන මිනිස්සුන්ට ඡන්දය දෙන්නේ ඇයිද කියන ප්‍රශ්නෙට මට ප්‍රශ්නයක් තියෙනවා. දකුණේ මිනිස්සු එහෙම කතර ගහන්නේ ඇයි කියලා. ඒ නිසා ගරුමූලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, පකිස්තානයට බංගලාදේශයටත් වඩා අඩු සංවර්ධනයක් බවට අපේ රට පරිවර්තනය කළා. දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට අපේ රට පරිවර්තනය කළා. පෞද්ගල කාල සීමාවේ අපේ රටේ විනිමය අනුපාතිකය බරපතල ලෙස කඩා දැම්මා. ඩොලර් එක පෞද්ගල අවුරුදු පහට රුපියල් 50කින් වැඩි වුණා. ඒ නිසා අපේ රටේ ණය සහ ණය පොලිය 140කට වඩා වැඩි වේගයකින් ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීම නිසා වැඩි වෙලා තියෙනවා. සමස්ත ආර්ථිකයේ මේ නිසා බරපතල අර්බුදයකට ආනයන මත රැඳී සිටින රටක් විදිහට අපේ රටට බරපතල ගැටු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සියලු ස්වදේශික කර්මාන්තකාරය විනාශ කරලා පෞද්ගල අවුරුදු හතරාමාර කාල පරිච්ඡේදයේ මේ රටේ පිළිගත් මූල්‍ය ආයතන 42කින් 20ක්ම අද වෙන විට කඩා වැටලා පෞද්ගල අවුරුදු හතරාමාර කාල පරිච්ඡේදයේ මහලොකු ආර්ථික ඔස්තාරලා බණ කියන්න එනවා. ලැජ්ජ නැතුව රට විනාශ කරලා රට කාලා දාලා. අර මරික්කාර මන්ත්‍රීතුමා මොනවද දැන්නේ කතා කරන්නේ? කුඩු නාලිකාව ගැන කතා කළා එතුමා, මරික්කාර මන්ත්‍රීතුමා. හැබැයි කුඩු නාලිකාව ගැන කතා කරන්නේ කොටින්ට උල්පන්දන් දුන්න නාලිකාවල ඉඳලා ඒගොල්ලෝ මේ රට කඩන කොටින්ට උල්පන්දන් දෙන නාලිකාවල ඉඳලා තමයි සමහරුන්ට අභූත චෝදනා එල්ල කරන්නේ. ඒ නිසා රටට ද්‍රෝහීන් සැපයි කියන ප්‍රතිපත්තියේ තමයි හැමදාම එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරු හිටියේ. ඒ නිසාම පහුගිය අවුරුදු 22ක කාල පරිච්ඡේදයේ එක්සත් ජාතිපක්ෂය මැතිවර 33ක් පරාද වුණා. මැතිවර 33ක් පරාද කළා මේ රටේ ජනතාව. ඒ නිසා කිසිම දවසක සම්පූර්ණ පාලන කාලය අගමැතිවරයෙක් වශයෙන් අවුරුදු 4.5 සම්පූර්ණ කරන්න එක්සත් ජාතිපක්ෂයේ අගමැතිවරයාට නායකයන්ට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා ජනතා ද්‍රෝහී වැඩපිළිවෙල නිසාම හැමදාම මේ රටේ ජනතාව එක්සත් ජාතිපක්ෂය ප්‍රතික්ෂේප කළා. දැම්වත් නිවැරදි වෙන්නේ නැහැ. රටට ද්‍රෝහී පිළිවෙලින් දැම්වත් ද්‍රෝහී වෙන්න ඉවත් වෙන්නේ නැහැ. ජිනීවා යෝජනාව අපේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය සතියේ ප්‍රකාශ කළා. තිය ඇල ඉරක් එක යෝජනාවෙන් ඉවත් වුණ බවට එක අපේ රටේ මේ රටේ දේශප්‍රේමී ජනතාවේ ගෞරවය පිළිගන්නවා. මේ ජිනීවා යෝජනාව මංගල සමරවීර ගිහිල්ලා ජිනීවා නුවරදී ඉදිරිපත් කරලා සම අනුග්‍රහය දක්වන්න ආවම ජනතාව විමුක්ති පෙරමුණද කියන මං අහගෙන සුනිල් හඳුනිති මන්ත්‍රීතුමා එතුමලත් විරුද්ධ වුණාලු. කවදද විරුද්ධ වුණේ කියලා පුළුවන් නම් කියන්න. කවදද විරුද්ධ වුණේ? ජිනීවා සම අනුග්‍රහය දක්වපු යෝජනාව අනුව ඉදිරිපත් කරපු අතුරුදහන්වන්ගේ ලේකම් කාර්යාලයේ අතුරුදහන්ගේ පනත ඊට ආනුෂංගික පනත රාශියක් මේ පාර්ලිමේන්තුවට ගෙනෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ දා අත උස්සලේවට සහය දුන්නා. අපි තමයි අධිකරණයට ගිය මම සභාගත කරනවා මේ ලේඛනය. හානිපූර්ණ සඳහන් කාර්යාලයේ පනත් කැටුම්පතේ වගන්ති දෙකක් ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි. මම සභාගත කරනවා මේ වார்த்தාව. අපි අධිකරණයට ගිහිල්ලා මේ පනත් පරාජය කළේ පෙළක් රටට විරුද්ධ වගන්ති ඉවත් කරන්න අපි කටයුතු කළා. අපි අහනවා අධිකරණයට ගියාද එදා අතුරුදහන් වූ පනතට, ලේකම් කාර්යාලේ පනතට, රටට හානි කර පනත්වලට ඒ ජිනීවා යෝජනාව අනුව රණවිරුවන් හිරේ දාන්න එදා සහය දුන්නද නැද්ද කියලා. ඒ නිසා මේ දේශද්‍රෝහී කණ්ඩායම එකට තියලා පරද්දන්න
ඒ උත්සාහයට තමයි අද විපක්ෂයේ මන්ත්‍රීවරු අකුල් හෙළුවේ
විරුද්ධතාවයේ පළ කළේ අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන පොලිස් සීමා වැඩි කිරීම සඳහා මේ රජයේ ගෙවපු මුදල් ප්‍රමාණයන් රාජ්‍ය බැංකු පද්ධතියට ගෙවන්න නියමෙච්ච මුදල ගෙවන්න මුදල් අහිමි කරලා තියෙනවා.
තව විනාඩි 3ක් තියනේ.
ගම්පෙරළිය කියලා ඇති කරපු
සංවර්ධන සභාවේ
ගම්පෙරළිය වැඩසටහනේ තමුන්නාසල එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු තමයි ඒවැ සමහර ව්‍යාපෘති ඉදිකිරීම් කර්මාන්ත ලැබුණේ. ඒ මිනිස්සුන්ට මුදල් ගෙවන්න විදියකුත් නැහැ. තමුන්නාසේගේ අපේ කියන්නේ මේ ප්‍රශ්නේ මේ රටේ ස්වදේශික ව්‍යාපාරිකයා ස්වදේශික කර්මාන්ත කරුවා ස්වදේශික ව්‍යාපාරිකයා විනාශ කිරීම තමයි අද මේ බටහිර ගැති ලූපන් එක්සත් ජාතික පක්ෂයේ විලාසය වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ නිවැරදි කරගන්න අනුන්ට චෝදනා කරන්න එන්න එපා, බොරු චෝදනා කරන්න එන්න එපා, අසත්‍ය චෝදනා කරන්න එපා. අවුරුදු 4 මාසයක් 30 මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුවටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අභූත චෝදනාවන් කළා, බොරු චෝදනාවන් කළා. ඒ බොරු චෝදනාව සියල්ල මේ රටේ ජනයා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුව ලබා ගත්තට පස්සේ නොවැම්බර් මාසේ 18 වෙනිදා ඉඳන් මේ රටේ නිවර්දි කළමනාකරණයක් කරා ගෙනියනවා. ලක්ෂයක් මේ රටේ පීඩාවට පත්වෙච්ච තරුණයින්ට රැකියා ලබා දීමේ වැඩසටහන අද කඩාකප්පල් කළ එක්සත් ජාතික පක්ෂයේ මේ ඇස්තමේන්තු වල විවාදයට සහභාගී නොවි ලක්ෂයක් ඉතාම දුප්පත් මිනිසුන්ට රැකියා ලබා දී වැඩ පිළිවෙල මේ රටේ උපාධිධාරීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් රැකියා නැතුව ඉන්නවා. ඒ නිසා ඒ උපාධිධාරීන්ට දේශපාලඥයෝ පස්සේ යන්න දෙන්න බෑ. සියමලා ගස් යට වෙලා උසද මිටිද බලලා කම්කරුද සිකුරිටිද කියලා උපාධාරින්ට රස්සා දුන්න යුගය වෙනස් කරලා සියලු උපාධාරින්ට රැකියා දෙන වැඩපිළිවෙලකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පියවර ගත්තා. ඒ නිසා ඔබතුමාලා මේ විනාශ කළේ මේ නැති කළේ ඔබතුමාලා අහිමි කරේ මේ රටට වැඩදායක වූ වැදගත් සංවර්ධන වැඩසටහන් තමයි මේ කඩාකප්පල් කළේ. ඒ නිසා අපි ඔබලට කියනවා දේශපාලන අරමුණු තියෙන්න පුළුවන්. නමුත් රටට හතුරු ක්‍රියාමාර්ග ඉතිහාසයේ පටන් රටට හතුරු ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂය අරන් තියනවා. DSA නායක මැතිතුමාල එහෙම කරලා නැහැ. ඒ නිසා වර්තමාන එක්සත් ජාතික පක්ෂේ නායකයෝ පහුගිය අවුරුදු 4 මාසයක ආණ්ඩුවේ මේ වැරදි වලට සියලු දෙනා සම්බන්ධ සියලු දෙනා ජනයා ප්‍රතික්ෂේප කරනවා. ඒ පහුගිය ආණ්ඩුවේ තනතුරු ගත්ත මෙහෙවීම් කරපු එහා පැත්තේ වෙන්න පුළුවන්, මෙහා පැත්තේ වාඩි වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. හැබැයි ඒවට සහය දෙන්න මේ රටේ ජනතාව හොඳින් බලන් ඉන්නේ, හොඳින් හඳුනගෙන ඉන්නේ අවුරුදු 4 මාසෙ රට විනාශ කරපු, රටට ද්‍රෝහිකම් කරපු රටේ හතුරු කවුද කියලා රටේ ජනතාව ඉතා හොඳට බලන් ඉන්නවා. ඒ නිසා ලැබෙන මැතිවරණයේදී පාඩමු ගන්නන්න ජනතාව සූදානම් කියන මතක් කරමින් පමණියනේ නබෝසසිතී.